Honorable S. Sridharan, you have 15 minutes.
கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தினம் கடைநிலை ஊழியர்களுடைய சம்பளம் தொடர்பான இந்த விவாதத்திலே மிக முக்கியமாக கடை அலுவலக ஊழியர் சட்ட மூலத்தினுடைய இந்த திருத்த சட்டம் மூலம் ஊழியத்தையும் வேதனத்தையும் ஒழுங்குபடுத்தல் என்ற அடிப்படையிலே தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சினால் கொண்டு வரப்பட்டிருக்கின்றது. இந்த விடயத்திலே நான் மிக முக்கியமாக ஒரு விடயத்தை சுட்டிக்காட்ட விரும்புகிறேன். இந்த இடத்தில் மிகவும் கிளிநொச்சி மாவட்டத்தினுடைய பூநகரி பிரதேச செயலாளர் பிரிவில் உள்ள பொன்னாவளி என்கின்ற கிராம அலுவலர் பிரிவிலே பல்வேறு நாட்களாக பல மாதங்களாக அந்த மக்கள் ஒரு போராட்டத்திலே ஈடுபட்டிருக்கிறார்கள். இதையும் இந்த ஊழியத்தோடு சம்பந்தப்பட்ட விடயம், அந்த மக்களுடைய வாழ்க்கையோடும் அவருடைய இருப்போடும் சம்பந்தப்பட்ட ஒரு விடயம். கிளிநொச்சி மாவட்டத்தினுடைய பூநகரி பிரதேச செயலாளர் பிரிவின் கீழ் உள்ள பொன்னாவளி கிராமத்தில் டோக்கியோ சிமெண்ட் நிறுவனத்தால் சீமேந்து தொழிற்சாலை ஒன்றை அமைப்பதற்கான முயற்சிகள் என்று சொல்லப்பட்டு அங்கிருக்கின்ற முருகை கற்கள் தோண்டி எடுக்கப்பட்டு இன்னொரு மாவட்டத்திற்கு திருவண்ணாமலை மாவட்டத்துக்கு கொண்டு செல்வதற்கான வேலை திட்டங்கள் ஆரம்பிக்கப்பட்டிருக்கின்றன. இது மிகவும் துரிதமாக மேற்கொள்ளப்பட்டு வரும் சமநேரத்தில் அதற்கான ஆய்வு முயற்சிகள் என்னும் பெயரில் அப்பகுதியில் மேற்கொள்ளப்படும் ஆழ்துளை கிணறுகள் அமைக்கும் நடவடிக்கை, சுண்ணக்கற்களின் அகழ்வு என்பவற்றுக்கு எதிர்ப்பு தெரிவித்து கடந்த 2023 8 3 முதல் அப்பிரதேச மக்கள் தொடர்ச்சியாக எதிர்ப்பு போராட்டங்களை மேற்கொண்டு வருகின்றனர். குறிப்பாக 9 மாதங்கள் முடிந்து 10வது மாதத்திலே தொடங்கி அவர்கள் அந்த போராட்டத்திலே ஈடுபட்டிருக்கிறார்கள். 302 நாட்களுக்கு மேலாக 10வது மாதமாக அந்த மக்கள் இந்த போராட்டத்திலே ஈடுபட்டிருக்கிறார்கள். கடந்த இந்த வருடம் 2024 ஏப்ரல் 5ஆம் தேதி அமைச்சர் டக்ளஸ் சிவானந்தா தலைமையில் ஒரு குழு சென்று அந்த மக்களோடு மோதியதில் அங்கு ஒரு மிகப்பெரிய கலைபரமே நடைபெற்றது. அந்த மக்கள் அந்த அங்கே கற்களை எடுப்பதை தடுத்திருக்கிறார்கள். கிளிநொச்சியினுடைய தொன்மம் மிகு பேரூர்களில் ஒன்றாக விளங்கும் வேரவில் கிராமம் ஈழவூர் என்றும் புளியந்துறை என்றும் சிறப்பித்து சொல்லப்படும் அளவிற்கு கிளிநொச்சியின் பண்பாட்டு முக்கியத்துவம் மிக்க அடையாளமாக விளங்குகிறது. இலங்கை வரலாற்றில் ஏறத்தாழ 3500 ஆண்டுகால வரலாற்று தொடர்ச்சி மிக்க மக்கள் பாரம்பரியத்தை கொண்டுள்ள கிராஞ்சி கிழக்கு, கிராஞ்சி மேற்கு, மொட்டையன்குளம், பிருந்தாவனம், மதனி குடியிருப்பு, வலைப்பாடு, பொன்னாவளி, பாலாவி ஆகிய கிராமங்கள் சூழ உள்ள இப்பிரதேசத்தின் ஒரு தொகுதி மக்கள் நாட்டின் அசாதாரண சூழ்நிலைகளின் காரணமாக நாட்டிற்கு உள்ளே இடம்பெயர்ந்து வாழும் சூழலில் தற்போது அப்பகுதியில் 1156 குடும்பங்களைச் சேர்ந்த 4276 அதிகமான மக்கள் வாழ்ந்து வருகின்றனர். கடற்புற சூழலியல் கொண்ட இப்பிரதேச மக்கள் ஏற்கனவே குடிநீர் தட்டுப்பாட்டை எதிர்கொள்ளும் நிலையில் தமது பகுதியில் புதிதாக ஒரு சீமெந்து தொழிற்சாலை அமைக்கப்படுமாயின் அது தமது இருப்பை கேள்விக்கு உட்படுத்தக்கூடிய அபாயகரமான சூழலை தோற்றுவிக்கும் என்ற இயல்பான அச்சத்தின் காரணமாக தாமும் தமது அடுத்த சந்ததியும் தமது பூர்வீக மண்ணில் தொடர்ந்தும் வாழ வேண்டும் என்ற விருப்பின் அடிப்படையில் சூழலியல் எதிர் விளைவுகளை ஏற்படுத்தக்கூடிய சீமேந்து தொழிற்சாலையை தமது பகுதியில் அமைக்க வேண்டாம் என கோருகின்றனர். எனவே இந்த மக்களுடைய கோரிக்கை என்பது மிக முக்கியமானது. இங்கே அவர்கள் நான் நினைக்கிறேன் இந்த டோக்கியோ சீமெந்து கம்பெனி என்பது 2010 பின்னர் யுத்தம் முடிந்த பிற்பாடு மக்களுக்கு தெரியாமல் ரகசியமான முறையிலே அங்கு பல ஆராய்ச்சிகள் மேற்கொள்ளப்பட்டது. 2012 13 அவாறான ஆழ்துளை கிணறுகள் அமைக்கப்பட்டு ஆராய்ச்சி செய்யப்படுகிற பொழுது அந்த இடங்களுக்கு நாங்கள் சென்று பார்க்க போகிற பொழுது அந்த ஆய்வுகளில் ஈடுபட்டவர்கள் அந்த இடங்களை விட்டு ஓடியிருந்தார்கள் அல்லது ஒளிந்திருந்தார்கள். இது தொடர்பாக நான் பல கடிதங்களை அந்த நேரம் அரசாங்க அதிபர் பிரதேச செயலாளர்களுக்கு எழுதிய பொழுதும் அது தொடர்பாக அவரிடமிருந்து எந்த பதில்களும் சரியான முறையில் கிடைக்கவில்லை. இப்பொழுதும் கூட அங்கே ஒரு சீமேந்து தொழிற்சாலை அமைக்கப்படுவதற்கான எந்த முயற்சிகளும் இல்லை. அங்கே இருக்கின்ற மக்களிடம் அவர்களை ஏமாற்றி குறைந்த விலையிலே காணிகளை வாங்கி அங்கிருக்கிற அரச காணிகளையும் பிடித்து ஒரு வலுக்கட்டாயமாக அங்கே இருக்கின்ற முருகை கற்களை அவர்கள் திருவண்ணாமலையில் இருக்கிற சீமேந்து தொழிற்சாலைக்கு கொண்டு செல்கின்ற முயற்சியை மட்டும்தான் அவர்கள் மேற்கொள்கிறார்கள். ஆகவே அங்கு யாருக்கும் வேலை வாய்ப்புகளும் இல்லை, அங்கிருக்கிற மக்களுக்கான எந்த ஒரு எதிர்காலமும் இல்லை, ஒரு தொழிற்சாலையும் அமையப்படப்போவதும் இல்லை. அங்கிருக்கின்ற கற்களை கிட்டத்தட்ட 100 மீட்டர் ஆழத்திற்கு அவர்கள் தோண்டப்போவதாக சொல்லுகிறார்கள். முதல் கட்டமாக அவர்கள் தோண்ட போகின்ற கற்கள் எடுக்க போகிற கிணறுகள் 99 அடி 100 அடி ஆழங்களாக இருக்கும், 30 மீட்டர் ஆழம் கொண்டதாக இருக்கும். இவ்வாறான பல கிடங்குகள் உருவாக்கப்பட்டால் அயல்ல இருந்து கடல் நீர் உப்பு நீர் தான் அங்கு உருவாகி அங்கே ஏற்கனவே குடிநீர் தட்டுப்பாடாக இருக்கிற வீரவில் வலப்பாடு கிராஞ்சி மக்கள் திரும்பவும் அந்த இடத்திலே குடிநீர் இல்லாமல் குடிவாழ முடியாமல் இடம்பெயரக்கூடிய சூழல்கள் தான் இங்கே பெரிய அளவில் ஏற்படுத்தப்படுகிறது. இது தொடர்பாக நான் ரமேஷ் பத்ரன் அவர்கள் இந்த நாட்டினுடைய தொழில்துறை அமைச்சருக்கும் நான் ஒரு கடிதத்தை கடந்த 2023 மாதம் 27ஆம் தேதி ஒரு ஆண்டுகளுக்கு முதல் நான் எழுதியிருந்தேன். ஆனால் இதுவரை அவரால் எந்த ஒரு நடவடிக்கையும் மேற்கொள்ளப்படவில்லை. நான் அக்கடிதத்தையும் சபாபீடத்துக்கு சமர்ப்பிக்கின்றேன். அதே போல திரும்பவும் நான் 2023 8-28ஆம் தேதி கௌரவ அமைச்சர் ரமேஷ் பத்ரன் அவர்களுக்கு மீண்டும் ஒரு கடிதத்தை சமர்ப்பித்திருந்தேன். அது தொடர்பாகவும் இதுவரை அவரிடமிருந்து அந்த மக்களுக்கு ஆறுதல் அளிக்கக்கூடிய வகையில் எந்த பதில்களும் கிடைக்கவில்லை. அக்கடிதத்தையும் நான் இந்த சபாபீடத்துக்கு சமர்ப்பிக்கின்றேன். அதே நேரம் நான் திரும்பவும் 2023 9-17ஆம் தேதி அவர்களுடைய இவருடைய இந்த தொடர்ச்சியான செயல்பாடுகள் நடைபெறவில்லை என்பதை வலியுறுத்தி கௌரவ ரமேஷ் பத்ரன் அவர்களுக்கு 3வது கடிதத்தையும் நான் எழுதியிருந்தேன். இதுவரை அமைச்சரிடமிருந்து எந்த பதில்களும் கிடைக்கவில்லை. அந்த மக்கள் தொடர்ந்தும் 10வது மாதமாக போராடி கொண்டிருக்கிறார்கள் என்பது மட்டும்தான் இந்த நாட்டிலே நடைபெறுகிற உண்மை. ஆகவே அந்த 3வது தடவையாக நான் கௌரவ ரமேஷ் பத்ரன் அவர்களுக்கு எழுதிய கடிதத்தையும் சபாபீடத்துக்கு சமர்ப்பிக்கின்றேன். இது தொடர்பாக இந்த விடயம் தொடர்பாக 2023 3-16ஆம் தேதி யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய துணைவேந்தர் சிவக்கொழுந்து ஸ்ரீ சத்குணராஜா அவர்களுக்கு நான் ஒரு கடிதத்தை எழுதியிருந்தேன். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, எமது மக்களின் உணர்வு நிலைகளோடும் என்றும் ஒருமித்திருக்கும் நிறுவனமான யாழ்ப்பாண பல்கலைக்கழகம் தென்சார் சமூகத்தின் இருப்புக்காக ஆற்றக்கூடிய சமூக நலன்சார் பணிகளில் ஒன்றாக இதனை கருதி வேரவில் பிரதேசத்தில் சீமேந்து தொழிற்சாலை ஒன்றை அமைப்பதால் எமது மக்களின் இயல்பு வாழ்வில் ஏற்படக்கூடிய குடிநீர் உள்ளிட்ட சூழலியல் இடர்பாடுகள் பற்றிய தெளிவினை ஏற்படுத்துவதற்காக துறைசார் பேராசிரியர்களும் மாணவர்களும் இணைந்து ஒரு முழுமையான ஆய்வை மேற்கொள்வதன் மூலம் அப்பிரதேச மக்களுக்கும் எமது சமூகத்துக்கும் இதன் சாதக பாதக தன்மைகள் குறித்து தெளிவுபடுத்தலை ஏற்படுத்த முன்வர வேண்டும் என்று தங்களை தயவுடன் கேட்டுக் கொள்கின்றேன் என நான் அவருக்கும் ஒரு கடிதத்தை எழுதியிருந்தேன். ஆனால் இதுவரை யாழ்ப்பாண பல்கலைக்கழகமோ அல்லது பல்கலைக்கழகம் சார்ந்த பேராசிரியர்களோ மாணவர்களோ அந்த இடங்களுக்கு சென்று அவ்வாறான ஒரு ஆய்வை மேற்கொண்டதாக நான் அறியவில்லை. துணைவேந்தருக்கு எழுதிய கடிதத்தையும் சபாபீடத்துக்கு சமர்ப்பிக்கின்றேன். அதே நேரம் கிளிநொச்சி மாவட்ட அரசாங்க அதிபருக்கும் 2023 3-20ஆம் தேதி நான் ஒரு கடிதத்தை இது விடயமாக எழுதி இதற்கான நடவடிக்கையை நிறுத்தி மாவட்ட ஒருங்கிணைப்பு குழுவில் பிரதேச பூநகரி ஒருங்கிணைப்பு குழுவில் இந்த அனுமதிகள் பெறப்பட்ட பின்னர் இவ்வாறான வேலைத்திட்டங்களை முன்னெடுங்கள் என்று கூட ஒரு கடிதத்தை எழுதியிருந்தேன். ஆனால் இதுவரை காலம் ஓராண்டுகள் முடிந்தும் கிளிநொச்சி மாவட்ட அரசாங்க அதிபராலோ அல்லது பூநகரி பிரதேச செயலாளராலோ அந்த மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டமோ அல்லது பிரதேச ஒருங்கிணைப்பு குழு கூட்டமோ எதுவுமே நடத்தப்படாமல் மிகவும் கபடத்தனமாக கள்ளத்தனமாக அங்கே இருக்கின்ற முருகைக்கற்களை தோண்டுவதற்கு அமைச்சர் டக்ளஸ் சிவானந்தாவும் அவரோடு சேர்ந்தவர்களும் முயற்சிக்கிறார்கள் என்பதுதான் இங்கு வெளிப்படையான உண்மை. அரசாங்க அதிபருக்கு நான் 2023 3-20ஆம் தேதி எழுதிய கடிதத்தையும் சபாபீடத்துக்கு நான் சமர்ப்பிக்கின்றேன். அதே நேரம் கௌரவ ஆளுநர் அவர்களுக்கு நான் 2023 7-13ஆம் தேதி ஒரு கடிதத்தை எழுதியிருந்தேன். 7ஆம் மாதம் 2023ஆம் ஆண்டு 13ஆம் தேதி கௌரவ ஆளுநருக்கும் ஒரு கடிதத்தை எழுதியிருந்தேன். தயவு செய்து இந்த விடயத்தை கருத்தில் எடுத்து நீங்கள் குறிப்பாக கிளிநொச்சி மாவட்டத்தில் புதிதாக நடைமுறைப்படுத்தப்பட உள்ள பொன்னாவளி சீமேந்து தொழிற்சாலை, கௌதாரிமுனை காற்றாலை மின் உற்பத்தி நிலையம், கடலட்டை பண்ணைகளின் உருவாக்கம், ஐவிதி புனரமைப்பு திட்டம் உள்ளிட்ட விடயங்கள் தொடர்பில் மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் உரிய தீர்வை எட்ட முடியாத நிலை காணப்படுவதால் இத்தகைய கலந்துரையாடல் ஒன்றை ஒழுங்கு செய்வது ஆரோக்கியமானதாக அமையும் என கருதுகின்றேன். அதற்கமைய எதிர்வரும் 2023 7-24 தொடக்கம் 2023 7-28ஆம் தேதி கிடைப்பட்ட பொருத்தமான தினம் ஒன்றில் நீங்கள் இவ்வாறான கூட்டங்களை செய்யலாம் என்றும் அவருக்கு கடிதத்தை எழுதியிருந்தேன். அவ்வாறு நான் ஆளுநருக்கு எழுதிய கடிதத்தினுடைய பிரதியையும் நான் சபாபீடத்துக்கு சமர்ப்பிக்கின்றேன். யோசித்து பாருங்கள் தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த நாட்டிலே ஒரு மக்களுடைய பிரச்சனை கிட்டத்தட்ட 1000 மக்கள் கையெழுத்து வைத்து பூநகரி பிரதேச செயலாளருக்கு கடிதம் வழங்கியிருக்கிறார்கள். அவர்கள் கிளிநொச்சி மாவட்ட அரசாங்க அதிபருக்கு அனுப்பியிருக்கிறார்கள். அவர்கள் கௌரவ ஆளுநருக்கு அனுப்பியிருக்கிறார்கள். ஏன் அமைச்சர் ரக்ளஸ் சிவானந்தாவுக்கும் வழங்கியிருக்கிறார்கள். ஆனால் இவற்றையெல்லாம் மீறி அந்த மக்களை அந்த இடத்திலே இருந்து குடிபெயர்க்க வேண்டும் என்ற எண்ணத்தோடு அல்ல அவர்கள் யுத்தத்தால் பாதிக்கப்பட்டு தங்களுடைய சொத்துக்கள் அழிந்து மீண்டும் அந்த இடத்துல நிம்மதியாக குடியேறி வாழுகிற பொழுது அவருடைய பொருளாதாரத்தையும் இழந்து அவர்கள் நிர்கதியாக்கப்பட வேண்டும் என்ற நோக்கத்தோடுதான் இன்று தொடர்ந்தும் அந்த இடத்திலே இந்த கட்டாய நிலைமை ஏற்படுத்தப்பட்டிருக்கிறது. ஒரு பரம்பரைக்கு சொந்தமானது பொன்னாவளி என்கிற கிராமம், பொன்னாவளியில இருக்கிற முருகை கற்கள் என்பது காலங்காலமாக அடுத்து வருகிற பரம்பரைக்கு சொந்தமானது. ஆனால் அந்த இடத்துல இருக்கின்ற கற்கள் விஞ்ஞான பூர்வமாக எவ்வாறு எடுக்கப்பட இருக்கிறது, அல்லது அதில் உள்ள நன்மை தீமைகள் என்ன என்பது தொடர்பில் அங்கே இருக்கின்ற வலைப்பாட்டிலே வாழுகிற மக்கள், பொன்னாவளியிலே வாழுகிற மக்கள், கிராஞ்சியிலே வாழுகிற மக்களுக்கு ஏதாவது விளங்கப்படுத்தப்பட்டதா, கிளிநொச்சி மாவட்ட ஒருங்கிணைப்பு குழுவிலே இது தொடர்பாக ஏதாவது அனுமதி பெறப்பட்டதா, பூநகரி பிரதேச கால பிரிவிலே அந்த பிரதேச கால பிரிவு மட்டத்தில் நடைபெறுகின்ற ஒருங்கிணைப்பு குழு கூட்டம் கூடி ஏதாவது அனுமதி பெறப்பட்டதா, இது எதுவுமே நடைபெறவில்லை. ஆனால் இங்கே மிக மோசடியான முறையில் அந்த மக்கள் வாழுகின்ற இடத்தில் அந்த மக்களை குடிபெயர்க்கின்ற வேலையை அமைச்சர் அகிலேஷ் சிவானந்தாவும் அவரோடு இணைந்தவர்களும் அரசு அதிகாரிகளும் மிக அசம்பந்த போக்கோடு மேற்கொள்ளுகிறார்கள். அதிலும் இந்த டோக்கியோ சிமெண்ட் நிறுவனம் என்பது ஒரு பாரிய நிறுவனம். அவர்கள் இந்த மக்களை குடிபெயர்க்க வேண்டிய அவசியம் அவர்களுக்கு இருப்பதாக எனக்கு தோன்றவில்லை. ஒரு மனிதாபிமான அடிப்படையில் அந்த மக்கள் வாழுகின்ற பிரதேசத்தில் அந்த மக்களுக்கு சரியான ஒரு தெளிவூட்டலை அல்லது விளங்கப்படுத்தலை செய்யாமல், அங்கு தொழிற்சாலை கூட அமைக்காமல், அங்கிருக்கின்ற கற்களை மட்டும் எடுத்து செல்லுகின்ற அந்த முயற்சியை ஏன் இந்த நிறுவனம் செய்ய வேண்டும்? ஆகவேதான் நான் மிக வெளிப்படையாக தெளிவாக இதனை இந்த உயர்ந்த சபையினூடாக பதிவு செய்கிறேன். இந்த மக்கள் மிக கூடிய அளவிலே அந்தரித்து நிற்கிறார்கள் என்று கடை ஊழியர்கள் நீங்கள் சொல்லுகிறீர்கள். அவர்களுக்கு சம்பளம் பற்றி பேசுகிறோம். ஆனால் ஒரு மக்கள் அந்த கிராமங்களில் வாழ முடியவில்லை. அந்த கிராமத்துக்கான ஒரு ஒழுங்கான வீதி இல்லை. அங்கே ஒரு ஆம்புலன்ஸ் போக முடியாது. பல்லவராயன்கட்டு சந்தியில் இருந்து கிராஞ்சி தாண்டி வேரவில் தாண்டி வலப்பாடு வரைக்கும் ஒரு ஆம்புலன்ஸில் சென்று நோயாளிகளை ஏற்றி வருவதற்கேற்ற பாதை இல்லை. அண்மையில் தான் ஆளுநரோடு கதைத்து ஆளுநருடைய நிதியிலே இருந்து அந்த வீதிக்கான கிரவல் இடப்பட்டிருக்கிறது. ஐரோட் திட்டத்திலே அந்த வீதி முன்மொழியப்பட்டிருந்தது. ஆனால் அந்த வீதி செப்பனிடப்படவில்லை, செய்யப்படவில்லை. அந்த நிறுவனம் அதை பின்வாங்கி கொண்டது. இன்றைக்கும் அந்த மக்கள் பழங்காலத்திலே வாழ்ந்தது போலவே தொடர்ந்தும் அந்த இடத்திலே வாழ்ந்து கொண்டிருக்கிறார்கள். ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, அண்மையில் ஓராண்டுக்குள் கிட்டத்தட்ட நான் நினைக்கிறேன் 8 மாதங்களுக்குள் 2 மரணங்கள் வேரவில் பகுதியில் வலைப்பாட்டில் நடைபெற்றிருக்கிறது. அந்த 2 மரணங்கள் என்பது, ஒன்று அங்கிருந்து ஆம்புலன்ஸ் சென்று அவர்களை ஏற்றி வேகமாக ஒரு வைத்தியசாலைக்கு கொண்டு செல்ல முடியாததால் ஒரு இளம்பெண் அந்த இடத்திலே பரிதாபமாக மரணமடைந்தார். அதே போல ஒரு வயோதிபர் அந்த இடத்துக்கு நோயாளர் காவு வண்டி போக முடியாததால் அவர் காலமானிய ஒரு வரலாறு உருவாகியது. அவர் மரணத்தை தழுவினார். அங்கே இருக்கின்ற ஒரே ஒரு வைத்தியசாலை வேரவில் வைத்தியசாலை. அந்த வேரவில் வைத்தியசாலைக்கான அடிப்படை வசதிகள் குறைவு. ஒரு சரியான நோயாளர் காவு வண்டி இல்லை. இதுவரை அது இல்லாமலே இருக்கின்ற கடந்த 6 மாதங்களுக்கு மேலாக ஒரு நோயாளர் காவு வண்டி இல்லாமல் இயங்குகின்ற ஒரு வைத்தியசாலை. அவ்வாறு அந்த மக்கள் வாழுகின்ற பிரதேசத்தில், மக்கள் மிக வறுமையோடும் துன்பத்தோடும் இருக்கிற மக்களுடைய இடத்திலே அவர்களுடைய அந்த இருக்கிற ஒரே ஒரு வளத்தை மட்டும் தோண்டி எடுப்பதில் மட்டும் கவனம் செலுத்துகின்ற இந்த பல்தேசிய கம்பெனிகள், அவர்களுக்கு துணை போகின்ற அமைச்சர்கள், அவர்களோடு கூட நிற்பவர்கள், முதல்ல சிந்தியுங்கள். மக்கள் அந்த இடத்தில் வாழ வேண்டுமா, அல்லது அந்த இடத்துல இருக்கின்ற வளங்களை எடுத்துக்கொண்டு மக்களை தெருவிலே தள்ளிவிட வேண்டுமா? அவ இது உடனடியாக நிறுத்தப்பட வேண்டும். நான் இந்த உயர்ந்த சபையினூடாக முன்வைக்கின்ற மிக முக்கியமான கோரிக்கை, இங்கு இல்லை, இது ஒரு கடை நிலை ஊழியர்களின் சம்பள விடயமாக இருந்தாலும் இந்த நாட்டிலே வாழுகின்ற ஒரு மூலையிலே வாழுகின்ற அப்பாவி மக்களுடைய கண்ணீர் கதை, இது அந்த இடத்திலே வாழுகின்ற மக்களுடைய சோகமான கதை, இது அந்த இடத்திலே வாழுகின்ற மக்களுடைய உள்ள குமுறல். ஆகவே அந்த மக்களுடைய உண்மைகளை, யதார்த்தங்களை புரிந்து அந்த மக்கள் அந்த கிராமங்களிலே தொடர்ந்து வாழக்கூடிய வகையில் இந்த அரசு உடன் நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை நான் இந்த உயர்ந்த சபையினூடாக முன்வைத்து, இதற்கான தீர்வு கிடைக்கும் என்ற நம்பிக்கையோடு அந்த மக்கள் ஆறுதல் அடைவதற்கேற்ற வழியிலே இதனை செயல்படுத்த வேண்டும் என்று இந்த உயர்ந்த சபையினூடாக இந்த நாட்டின் ஜனாதிபதி உட்பட, பிரதமர் உட்பட, துறை சார்ந்த அமைச்சர் வரை நான் இந்த சபையினூடாக இந்த கோரிக்கையை முன்வைக்கிறேன். அந்த மக்களுக்கு ஒரு நல்ல தீர்வை உடனடியாக நீங்கள் முன்வையுங்கள். நிறைவு செய்கிறேன்.
நன்றி அனுபல் மெம்பர் கரு டிபி ஹேராத் அமாத்துமா ஒத்துமாட்ட வினாடி நமேக்க காலை அக்தி வேணும் அடுவேலா தேதி
வினாடி பாராக்தி பமுலாசனாரூர் கரு சபாபத்துமணி ஏக அடுவேலா உதயட்ட பார்லிமெண்ட்வே விபக்ஷ நாயகத்துமா எதிர்பார்க்கிற காரணம் ஏக்கத்தமை மே பரபதல் பிரச்சனை மூணு தெரியும் பரபதல் பிரச்சனையாக்கு மேக විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ප්‍රශ්නයක්, ආණ්ඩු පක්ෂයේ අපිටත් ප්‍රශ්නයක්, රටටත් ප්‍රශ්නයක්, අවසානයේ රටටත් ප්‍රශ්නයක්. ස්තුති ගරු සභාපතිතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳව. අද 1954 අංක 19 දරන සාප්පුහා කාර්යාල සේවා පිළිබඳ පනත සංශෝධනය කරන වෙලාව. 1954 මේ දක්වා කාලය තුළ අවුරුදු 70කට ආසන්න කාලයක් තිබිච්ච පනතක වර්තමානයට ගැලපෙන විදිහට පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන වෙලාව. ගරු සභාපතිතුමනි, අපි දන්නවා අද රටක් හැටියට ගනිද්දී අපි විශ්ව ගම්මානයක ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් ලබා දීමත්, ඒ වගේම තොරතුරු තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලැබීමත් එක්ක අපේ රටේ ජනතාවට ඔවුන්ගේ ආර්ථිකයට වටිනාකම් එකතු කරන්නට හොඳ අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඊට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් පාසල් පද්ධතිය තුළ, ඒ වගේම විශ්වවිද්‍යාලයේ, ඒ වගේම වෘත්ති අධ්‍යාපනය ලබා දෙන ස්ථාන තුළ අද අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් අත්දැකීම් පිළිබඳ අවබෝධයක් ලබා දෙන ස්ථානයකට පත් වෙලා තියෙනවා. මේ සියලු කාරණා පදනම් වෙන්නේ රටේ ආර්ථිකයට වටිනාකමක් එකතු කරන්න. ඒ වගේම විරැකියාවෙන් පෙළෙන පිරිස්වලට අවශ්‍ය විසඳුමක් ලබා දෙන්න. මේ කාරණාව බෙහෙවින්ම ඉවල් වෙන අවස්ථාවක්. අපේ කනක හේරත් අමාත්‍යතුමා පැහැදිලි කරලා දුන්නා. අද 175,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටේ අන්තර්ජාලයත් එක්ක ජාත්‍යන්තර හා සම්බන්ධකම් පවත්වන මේ වෘත්තීයවර නිරත වෙලා ඉන්නේ කියන කාරණාව. ඉතින් මේ කාරණාව ගනිද්දී අපි දකිනවාද හුඟක් තැන්වලදී විශේෂයෙන් පාසල් පද්ධතියේ අධ්‍යාපනය ලැබෙන දරුවන් පිළිබඳව ගත්තහම කාන්තාවන් වැඩියෙන් විභාගවලට පෙනී ඉඳලා පාස් වෙනවා. සමත් වෙන පිරිස වැඩි. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය සේවයටත් එකතු වෙන පිරිස් ගත්තහම කාන්තාවන් අති විශාල පිරිසක් මේත් එක්ක එකතු වෙනවා. ඒ එපමණක් නෙවෙයි, අද මේ අන්තර්ජාල පහසුකම් ලබාගෙන තොරතුරු තාක්ෂණය ක්‍රියාවලියත් එක්ක කාන්තාවන් විශාල පිරිසක් ජාත්‍යන්තර ආයතනත් එක්ක ගනුදෙනු කරනවා. ඉතින් මේ සියලු කාරණා පදනම් කරගෙන අපේ කම්කරු නීතිය ඊට ගැළපෙන විදිහට, ඊට උචිත විදිහට සකස් කිරීමේ වගකීම අපිට පැවරෙනවා. විශේෂයෙන්ම ගත්තහම කාන්තාවන් මේ රටේ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් ලක්වෙන නීති රීති තියෙනවා. කාන්තාවන්ට විශේෂයෙන් රැකවරණ දෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ ඒකට හේතුවක් තියෙනවා. ඔවුන්ට අවශ්‍ය ඒ රැකවරණ ලබා දීමේ වගකීම අපි අනිවාර්යයෙන්ම කළ යුතු නිසා තමයි ඒ රාජකාරිය කරන්නේ. ඉතින් මේක අවුරුදු 70කට අධික කාලයක් තිස්සේ මේ රටේ කම්කරු නීතිය ක්‍රියාත්මක වෙච්ච ආකාරය ගත්තාම පැය 8ක සේවා කාලයක්, ඒ වගේම උදේ සේවය පටන් ගන්න කාලය, අවසන් වෙන කාලය, මේ සියලු කාරණා කටයුතු අන්තර්ගත වෙලා තිබුණා. නමුත් වර්තමානයේ ගත්තාම මේ විශ්ව ගම්මානයක කටයුතු කරන අපිට රට ඇතුලේ තියෙන නීති රීති වලට පමණක් ඒ පිරිස සීමා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ වෘත්තීන් වල නිරත වෙලා ඉන්න අය ජාත්‍යන්තරයත් ඒක ගනුදෙනු කරන වෙලාවකදී අර අපේ රටේ දැන් 8යි කාලේ ඉඳලා හවස 4යි කාල දක්වා තියෙන කාල සීමාවෙන් ඔබ්බට යන්න වෙනවා. මොකද අද මේ රටේ තියෙන මේ වෙලාවයි, ඒ වගේම විදේශීය රටවල් වල සමාගම් එක ගනුදෙනු කරනකොට මේ කාලය පිළිබඳව ගත්තහම ලංකාවේ වෙලාව මත පමණක් ඉඳගෙන තීන්දුව ගන්න බෑ. ඒ නිසා ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරද්දී මේ කාර්යාල පිළිබඳව සේවය කරන ඒ නීති පිළිබඳව සංශෝධනය කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේ தত্ত্বය මේ පිළිබඳව කතා කරද්දී අපි දැක්ක විපක්ෂයේ මන්ත්‍රීතුමල්ලා, ඒ විපක්ෂ නායකතුම ඇතුළු ඒ අය මේ පාර්ලිමේන්තු තුළ කටයුතු කරන ස්වභාවය අපි දකිනවා. බොහෝ වෙලාවලදී හැම වෙලාවකම උත්සාහ කරන්නේ ඔවුන් බලය ලබා ගැනීම උදෙසා ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන්න. ඒ බලය ලබා ගැනීම උදෙසා යථාර්ථවාදීව පවතින තත්ත්වයන් පිළිබඳව විග්‍රහ කරනවට අපි විරුද්ධතාවයක් නැහැ. නමුත් අවාසනාවක කරුණ විපක්ෂ මන්ත්‍රීවරු හැම වෙලාවකම පාර්ලිමේන්තු තුලත් ඉන් පිටතර ගිහිල්ලත් උත්සාහ කරන්නේ අපි මේ පවතින තත්ත්වයේ ඔවුන්ගේට වාසියක් ඇති කරගන්න බලය ලබා ගැනීම නිසා මහජන මතය වෙනස් කරන්න උත්සාහ කරන අවස්ථාවල. ඉතින් මේ කාරණාව යථාර්ථවාදීව ඒ වගකීම ඉටු නොකරන විපක්ෂයක් තමයි අපි දකින්නේ. දැන් රටක් හැටියට ගනිද්දී අපි දන්නවා විශාල වශයෙන් පෞගේ කාලවකවාන තුල අපි ආර්ථික ගැටලුවකට මුහුණ දුන්නා. තෙල් පෝලිං, ගෑස් පෝලිං ඇති වුණා. පාසල් පද්ධතිය වහලා දාන්න තැනකට ගිහිල්ලා තිබුණා. එපමණක් නෙවෙයි පෑ 13ක් විදුලිය කපලා තිබුණා. මෙවන් පසුබිමක් තුල නැවත එවන් තැනකින් රට ගොඩ ගන්න පාලක පක්ෂයට වගකීමක් තියෙනවා. ඒ අනුව තමයි ජනාධිපත්‍යමත් එක්ක එකතු වෙච්ච මේ පාර්ලිමේන්තුවේ 134 දෙනෙක් එක කණ්ඩායමක් හැටියට මේ තිබිච්ච ගැටලුවට මුහුණ දෙන්න කටයුතු කරේ. රට වැටිච්ච තැනින් ගොඩ ගන්න කටයුතු කරේ. අද මේ වන විට අවුරුද්ද දෙකකට ආසන්න කාලයක් තුළ ඒ අවශ්‍ය ක්‍රියාවලිය ඉටු වෙලා තියෙනවා. රටේ ජනතාවගේ උමනාවල් වෙනුවෙන් පෙනී හිටින වගකීම බාරගත් රජය ඒ කාරණාවලිය ඉටු කරලා තියෙනවා. අද තෙල් පෝලිං, ගෑස් පෝලිං නැහැ. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඒ අයට හොඳ අධ්‍යාපනයක් ලබන්නවන්න පසුබිම් හදලා තියෙනවා. ඒ වගේම රාජකාරී කටන ආයතන තුළ ඒ වැඩ කටයුතු කරන්න පසුබිම් හදලා තියෙනවා. මේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටලා තියෙන වෙලාවක සමාජයේ හැටියට විකෘති තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන වෙලාවක රටට ආදරය කරන මිනිස්සු මෙතනදී පක්ෂ විපක්ෂ හැටියට බෙදෙන එක නෙවෙයි අපිට තියෙන්නේ. එක කණ්ඩායමක් හැටියට මේ තියෙන ගැටලුවෙන් රට නිදහස් කරගන්න, මේ කඩාගෙන වැටිච්ච රට නැවත ගොඩනගා ගන්න මේ රටේ පුරවැසියෝ හැම කෙනෙකුට ඌමනාවක් තියෙනවා. අපි දන්නවා දකුණු කොරියාවේ ආර්ථිකය කඩාගෙන වැටිච්ච වෙලාවක ඒ රටේ ජනතාව පරිත්‍යාගශීලීව පෞද්ගලික දේපළ රජයට දුන්නා. දීලා භාණ්ඩාගාරය ශක්තිමත් කරා. ඒ භාණ්ඩාගාරය ශක්තිමත් කරලා නැවත ආර්ථිකය හදලා දකුණු ආසියාව ඉතාම සාර්ථක තැනකට ආර්ථිකය ගොඩනගලා තියෙනවා. නමුත් අවාසනාවක මහත අපේ රටේ හැම වෙන්නේ නැහැ. අපේ රටේ ජනතාව පීඩනයට පත් වෙන වෙලාවක පාලක පක්ෂය ඒ තුලින් ජනතාව නිදහස් කරගන්න කටයුතු කරන වෙලාවක විපක්ෂය උත්සාහ කරන්න හැම වෙලාවකම බලය ලබා ගන්න. ඉතාමත් පටු විදිහට මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ජනතාව වෙනුවෙන් පෙනී හිටින කිසිදු අවස්ථාවක් අපි දකින්නේ නැහැ. ආදර්ශමත් විපක්ෂයේ කාර්යභාරය රට නැවත ඔවුන් බාර ගන්නවා නම් ඒ බාර ගන්න අරගෙන රට ගොඩනගෙන වැඩපිළිවෙල කියන්න ඕනේ. එහෙම නැත්නම් රට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනකොට රජයේ ක්‍රියාත්මක කරන හොඳ වැඩවලට සහයෝගය දෙන්න ඕනේ. ඒ තුලින් අපිට අවශ්‍යයි මේ රට හරිතැනකට ගේනීමේ වැඩපිළිවෙල හදන්න. ඉතින් මං හිතන්නේ එවන් තත්ත්වයක් රටේ අවාසනාවට අපි දකින්නේ නැහැ. අපි දැකලා තියෙනවා. අද රාජ්‍ය තන්ත්‍රය ගත්තාම වෘත්තීය සමිතිවල නායකින්ගේ ඌමනාව වෘත්තීය සමිතියේ තියෙනවා දේශපාලන න්‍යාය පත්‍රයක්.
ඔබතුමා තවත් විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. වෘත්තීය දේශපාලන න්‍යාය පත්‍රය ජයග්‍රහණය කිරීම සඳහා ඒක සාර්ථක කරගන්න වැඩ කරන ජනතාව පාවිච්චි කරනවා. අපි දැන් ඒ වෙනුවෙන් හුඟක් වෙලාවල්දී බොහෝ වෙලාවල්දී බොරුව කියන කාරණාව ඉස්මතු කරන ගන්න උත්සාහ කරනවා. අපි දැකලා තියෙනවා එක වෙලාවක රාජ්‍ය සේවය ගත්තාම සමහර තැන්වලදී රාජ්‍ය සේවය වගකීමෙන් සහ වගවීමෙන් බැහැර වෙලා කටයුතු කරන වෙලාවල් තියෙනවා. පෞගිය දවසක අපි දැක්කා ක්‍රීඩාවකට විදේශගත වෙන්න හිටපු ඒ ක්‍රීඩකයින්ට බෙලරූස් වලට යන්න අවශ්‍ය නීතිමය අවශ්‍ය ප්‍රතිපාදන ලැබලා දුන්නේ නැහැ. ඒ හින්දා ඒ ක්‍රීඩකයින් ඒ අවස්ථාවට යන්න අවස්ථාවක් සැලසුනේ නැහැ. හැබැයි ඒ වෙනුවෙන් පෙනී හිටපු ඒ අකාර්යසම නිලධාරීන්ට විරුද්ධව ගත තීන්දුවක් පිළිබඳව අපිට දකින්න නැහැ. ඊයේ පෙරේද තවත් අපි දැක්කා රූපවාහිනී නාලිකාවක රජයේ රෝහලවල බෙහෙත් හිගයක් තියෙනවායි කියලා ප්‍රකාශ කරා. හැබැයි ඒ අමාත්‍යංශයෙන් තවත් නිලධාරියෙක් පැහැදිලි කරලා දෙනවා නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ බෙහෙත් ගියක් නැහැ කියලා. ඒතර අර බොරු ප්‍රචාරය කරන වෘත්තීය සමිති නායකයින්ට ඒ වෙනුව විරුද්ධ තීන්දුව ගන්න විනය ක්‍රියාකාරකම් ගන්න නැද්ද කියන එක පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අමාත්‍යංශයක කරන කටයුතු පිළිබඳව රජයේ කටයුතු කරන ආකාරය පිළිබඳව නිවැරදි තොරතුරු සමාජගත කිරීමේ වගකීම මේ රාජ්‍ය නිලධාරීන්ට තියෙනවා. හැබැයි රජයේ වුණත් වැරද්දක් තියෙනවා නම් ඒ අඩුපාඩුවක් තියෙනවනේ ඒක පැහැදිලි කරලා දුන්නට ඒක වැරද්දක් නැහැ. නමුත් දේශ සහගතව අර වෘත්තීය සමිතිය නායකයෝ කියා ගන්න උදවිය රූපවාහිනී ඉස්සරහට ඇවිල්ලා මාධ්‍ය නාලිකාවලට ගිහිල්ලා මේ තමුන්ගේ මතය ඉතාමත්ම නරක විදිහට ද්වේෂ සහගතව කරන ක්‍රියාකාරකම මං හිතන්නේ මේ දේශද්‍රෝහි ක්‍රියාවක් කියලා තමයි මම දකින්නේ. යථාර්ථවාදීව කරුණු කියන්න වගකීමක් ඔවුන්ට තියෙනවා. මෙන්න මෙවන් පසුබිමක් තුළ අපිට ආණ්ඩු පක්ෂයක් හැටියට ඒ කාරණා මැද්දෙන් තමයි ජනතාවට සහන සපයන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වගකීම ඉටු කරන ගමන්, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන රජයේ කටයුතු කරන ගමන්, ඒ තුළ අර වගේ අකටයුතුකම් පටු දේශපාලන මතවාදයන් තහවුරු කරගන්න කවුරු හරි කටයුතු කරනවා නම් ඒ පිළිබඳව තීන්දුව ගැනීමේ අයිතියක් රජයට තියෙනවා. නිසා මෝලාසනාරුගාරු මන්දේතුමනි, කාලයට ගැළපෙන විදිහට මේ තාක්ෂණික ක්‍රියාකාරකම් වර්ධනය වෙලා තියෙන වෙලාවක අන්තර්ජාතික වශයෙන් ඒ වෘත්තීන්වල නිරත වෙන අපේ කාන්තාවන්ට වැඩ කරන්න පුළුවන් පදනමක් හදන්න, ඒ වගේම ඔවුන්ගේ සුබ සාධන කටයුතු වෙනුවෙන්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔවුන්ගේ ප්‍රවාහන ක්‍රියාකාරකම් පිළිබඳ විශාල වගකීමක් අපිට තියෙනවා. ඒ නිසාද රජයේ ඒ වෙනුවෙන් තමයි මේ පනත සංශෝධනය කරන්නට අපේ අමාත්‍යතුමා කටයුතු කරන්නේ. සේ වෙනුවෙන් අභගකීම් බාරගත්ත කටයුතු කරපු අමාත්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙමින්, ඔබ අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරන බොහෝ ස්තුතියි.
ස්තුති කරව අමාත්‍යතුමා, ගරු ආචාර්ය හරණවර සූර්ය, ඔබතුමින් විනාඩි 7ක කාලයක් තියෙනවා.
විනාඩි
7 minutes.
බොහොම ස්තුතියි. ඇත්තටම මේ ආණ්ඩුවේ ආණ්ඩුව කරන ප්‍රකාශවල පාර්ලිමේන්තුව තුල සහ ගේන නීති දිහා මතුපිටින් බැලුවම හිතෙන්න පුළුවන් මේ පුදුම ආදරයක් තියෙන්නේ කියලා මේ රටේ ගැහැණුන්ට. හැබැයි ඇත්තටම සිද්ධ වෙන දේ ඊට හාත්පසින්ම වෙනස්. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කියලා ගේන නීති ඇත්තටම ගේන්නේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නෙවෙයි, කාන්තා ශ්‍රමිකයන්ගේ ජීවිත තවත් අමාරු කරන, අවදානමට පත් කරන නීති තමයි මේ යෝජනා වෙන්නේ. අදටත් අපේ නීති අනුව යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා රාත්‍රී වැඩ කිරීම සඳහා කාන්තා ශ්‍රමිකයන් පාවිච්චි කරනවා නම් එතන ලේබර් කමිෂනට කාර්යභාරයක් තියෙනවා. ලේබර් කමිෂන ඇවිල්ලා ඒ තියෙන පහසුකම් මේ සියල්ලම නිරීක්ෂණය කළා, මේ පිළිබඳ ඒවැයි ගුණාත්මක භාවය තහවුරු කරායින් පස්සේ තමයි ඒ විදියට රාත්‍රී වැඩට කාන්තාවන් යොදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ගෙනලා තියෙන සංශෝධනයෙන් යෝජනා කරන්නේ ඒ ලේබර් කමිෂනර්ගේ තියෙන බලය අයින් කළා, මේ බලය කෙරින්ම ඇමතිවරයාට ලබා දෙන්න තමයි මේ සංශෝධනය ගේන්නේ. එතකොට මේක තුලින් මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ? අපි හිතනවා ලේබර් කමිෂනර්ගේ මේ තියෙන ක්‍රියාවලිය හොඳ දෙයක්. ඒක තමයි තිබිය යුත්තේ. නමුත් දැන් මේ කරන්නේ අමාත්‍යවරයාගේ බලය යටතේ මේක තීරණය කරන එකක්. එතකොට මෙතන සිද්ධ වෙන්නේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් නෙවෙයි, අමාත්‍යවරයාගේ අතට මේ බලය ලබා ගැනීම තමයි මෙතන මේ සිද්ධ වෙන්නේ. එකක් මෙතන පුන පුනා කියපු දෙයක් තමයි අද රටේ ශ්‍රම බලකාය තුල කාන්තා සහභාගිත්වය අඩුයි කියලා. කාන්තා ශ්‍රම සහභාගිත්වය අඩු වෙන්න හේතු ගණනාවක් තියෙනවා. රාත්‍රී වැඩ ඔවුන්ට කිරීමේ අපහසුතාවය විතරක් නෙවෙයි ඒකට හේතුව. ගැහැණුන් කරන සුරැකුම් වැඩ නිසා ඔවුන්ට ත්‍රිත්ව කාර්යභාරයක් මේ සමාජය තුල පැවරිලා තියෙනවා. ඒ ත්‍රිත්ව කාර්යභාරය කරන අතර රාත්‍රී වැඩවලටත් යෙදවෙන එක ඔවුන්ට අතිශයින් අමාරුයි. රාත්‍රී වැඩවලට විතරක් නෙවෙයි රැකියාවක යෙදවෙන්නත් ඔවුන් විශාල වශයෙන් තමන්ගේ ජීවිතේ විවිධ අමාරුකම් දරාගෙන තමයි රැකියා කරන්නේ. එතකොට අපිට ඇත්තටම අවංක උවමනාවක් තියෙනවා නම් ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය දියුණු කරන්න, එහෙමනම් ඒ ගැහැණුන්ට වැඩ කිරීමට අවශ්‍ය කොන්දේසි සමාජය තුලත් නිර්මාණය විය යුතුයි. ඒතොර විශේෂයෙන්ම ඔවුන්ගේ සුරැකුම් වැඩ තුලින් ඒ පැවරෙන ඒ බර අඩු කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඔවුන්ගේ වෙන රටවල් වල වුණත් අපිට ඕන තරම් ආදර්ශ ගන්න පුළුවන් කාන්තාවන් රැකියාවට එන්න පෙළඹෙන්නේ ඒ රැකියාවේ ස්ථාවර භාවය වැඩි වෙන එක තුලත් සුරැකුම් වැඩවල වගකීම කාන්තාවට විතරක් පැවරෙන්නේ නැතුව ඒතර සමාජ වගකීමක් හැටියට ඒක පිළිගන්න සමාජවල තමයි කාන්තාවන්ගේ ශ්‍රම බලකාය තුල කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි වෙන්නේ. එතකොට මේ ඇත්තටම කරන්නේ එහෙම ඒ විදියට මේ ඇත්තටම ගැහැණුන් මේ රටේ ගැහැණුන් මුණ දෙන ප්‍රශ්නවත් වැඩ කරන ගැහැණිය මුණ දෙන ප්‍රශ්නවත් තේරුම් අරගෙන කරන සංශෝධනයක් නම් නෙවෙයි මේක. කාන්තාවන්ගේ සහභාගීත්වය ශ්‍රම බලකාය තුල ඉහළ නංවන්න නම් ඒ සඳහා ගත යුතු පුළුල් ක්‍රියාමාර්ග විශේෂයෙන්ම වැඩ කරන ගැහැණියගේ ජීවිතය වඩා ආරක්ෂිත වෙන විදියට වැඩපොලේ තියෙන අයට සිදුවෙන හිංසනය අවම කිරීම, වැඩපොල තුල තව ආරක්ෂිත වීම, ප්‍රවාහන පහසුකම් ලබා දීම, මේ සියල්ලම සිදුවිය යුතුයි. මේවා සිදු කරා නැතුව අමාත්‍යවරයාගේ අතට බලය අරගෙන රාත්‍රී සේවය කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කිරීමේ බලය ඒකෙන් මේ ප්‍රශ්නේ
විසඳෙන්නේ. කොතනද අමාත්‍යවරයාට මේ බලතල දෙනවා කියලා සඳහන් වෙලා?
පළවෙනි පිටුවේ ස්ටේට්මන්ට් ඔෆ් ලීගල් ඉෆෙක්ට් මංගව තියෙන ඉංග්‍රීසි එක. The clause amends section 68 of the principal enactment to expand the definition of the expression office and is consequential to the amendment made to clause 2. Clause 2 එකෙත් තියෙන්නේ to enable the minister to make regulations specifying the terms and conditions relating to welfare of such females.
එකට නෙවෙයි ප්‍රවාහන පාසුකම් ඒවා සම්බන්ධව කර්මාන්ත සම්බන්ධව එන
එක. මේ අද ගැසට් කරපු එකේ සංශෝධනයේ මුල් පෙරවදනේ
ඒ වගේ ඒවට තමයි එතන එන්නේ.
ඔව්. ඔව් හරි. හැබැයි මෙතනින්
කළා පත්තල දෙන මේකට.
ඔව් මෙතන මේ කළා තියෙන සංශෝධනය කියන්නේ ඒ මේක ක්‍රියාත්මක කිරීම පිළිබඳ තීන්දුව තීරණ ගැනීම අමාත්‍යවරයාට
ලැබෙනවා. You have only 1 minute. You have another 1 minute.
Yeah, he raised a question. I had to respond.
I'll give you 2 minutes.
Okay, thank you. Anisa මෙතන එක පැහැදිලිවම තියෙනවා. මේක මේ එක ෂේස් මේ කරන්නේ ක්‍රමානුකූලව මේක වෙනස් කරන එකක් නේ. එකපාරට කරන්න ගියොත් ආන්දෝලනයක් ඇති වෙන නිසා පළමුවෙම මේ ශේෂ්ත්‍රයට කරන ඉතින් මේ ශේෂ්ත්‍රයටත් ලේබර් කමිෂනට පුළුවන් ඒ රෙගුලාසි ක්‍රියාත්මක කරන්න. අමතිවරයාට ඒක ගන්න ඕනේ. ඉතින් ඒ නිසා එතන ඒක පිළිබඳ අපිට ප්‍රශ්න තියෙනවා. අවසාන වශයෙන් මම මේකත් කියන්න ඕනේ. අපි කතා කරනවා ගැහැණුන්ගේ ආරක්ෂාව ගැන. අමතිවරයාත් කිව්වා මොකද වෙබ්සයිට් එකක තිබ්බා කියලා අපි ආරක්ෂිතම සමාජයක් කියලා සෝලෝ ට්‍රැවලර්ස්ලාට. ඒ වෙබ්සයිට් එක පිළිබඳ ප්‍රශ්නත් කොහොමද තියෙනවා මම හිතන්නේ මේ රටේ ඕනම ගැහණියෙක්ගෙන් ඇහුවොත් මොකද්ද අත්දැකීම කියලා ඇත්ත කතාව අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සුරංගනා කතා කියන්න එපා. විශේෂයෙන්ම ගැහණු අපිට අපේ ආරක්ෂාව තහවුරු වෙන සමාජයක කියලා අපි ජීවත් වෙන්නේ. ඒක නෙවෙයි කියන එක අපි දන්නවා. හරි. ඉතින් ඒ නිසා ඒවා අපිට පිළිපදින්න බෑ. අනිත් අවසාන වශයෙන් අද කතා වුණ තව මාතෘකාවක් තියෙනවා. ස්ටේට් වර්කර්ස්ලාගේ දෛනික පඩිය 1700 දක්වා වැඩි කිරීම පිළිබඳ. ඒකත් කරේ පර්ෆෝමන්ස් එක. ඇත්තටම මේක වැඩි කරන්න ඕන නම් කරන්න තිබ්බේ මිනිමම් වේජ් එකේ වෙනසක් කරලා ඒක 1700 බවට පත් කරන්න. ගැසට් එක පත් කිරීම තුලින් අනිවාර්යයෙන්ම ඉන්ඩස්ට්‍රි එකේ ඒගොල්ලෝ මේකට විරුද්ධව නඩු යනවා කියලා ආණ්ඩුව හොඳටම දන්නවා. මේයි පළවෙනිදා කළපු ජවනිකාවක් ජනාධිපති හොඳටම දන්නවා මේක ක්‍රියාත්මක කරන්න බෑ කියලා. කාම්කරු ඇමති ඇතුළු ආණ්ඩුවම දන්නවා මේක ක්‍රියාත්මක කරන්න බෑ කියලා. නැවත වතාවක් ඒ ජනතාව ඒ ජනතාව නොමග යවලා රවට්ටන්න කරන ක්‍රියාවලියක්, මේ රටේ ගැහැණුන්වත් රවට්ටන්න කරන ක්‍රියාවලියක්, මේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කියන ආණ්ඩුවම තමයි කාන්තා අමාත්‍යාංශයේ අයවැය 50%කින් අඩු කරේ. ඉතින් ඒ නිසා මේ විහිළු කතාවලින් කාන්තා අයිතිවාසිකම් තහවුරු වෙන්නේ නැහැ කියන එක මතක තියාගෙන කියන එකක් කියන්න. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්දිතුමිය. ගරු ජගත් පුෂ්ප කුමාර අමාත්‍යතුමා, ඔබතුමාට වැඩි 12ක් කාලයක් තිබෙනවා.
Upasana Ruda Karwant Tumani.
Order, please. Honorable Karaniya Amarasurya will take the chair.
Mulasana Ruman, to me, my Kalia doing a cock man?
Nen
Mamulima, Abutumit Asadar Necker, Mulasana in the Velave, may Karno Padeli Kirima, Utumia Katagre, Das Namasia Panasa, and Catalyst Hatadarna, Stream, Tarnoha, Lamunse, Panatlambando. The Porter, may Panateka Neve, and some may Utumia Katakiri, Sambando, make a Tienaka Amatumaika, Padeli Kerla, Tien, Amatuma, Tien, Lamangana. Stream Sambando, Taruna Sambando, Seve Denokota, a Kadotu Kirim Sambando, Kinik Padrikar and Donatame Samagumas, Mame Sabaha Saha, Janata, Nomagano, Obtumigi, Katawa, Sambando, and Sabutumit Filter, then the Mavasar Nakim Sambando Makanaga, you know, Ekatama, Utumi Padrikare, Mahitane, Emanata, Makata, Gonibil Lake, Mamuagi, Dak Sidavinaki Naker, Matakarandona. Mulasana Mantumini, other than the Venivar Kiwit Niamitam and Panat Kirumpa, the Dripat Kalatiene, it does not see Panas Hatari Anka, the Hana Medarna, Sapuha, Karal, Panasan Sodeniki. May they cut Kinikam and Padilus and the Ankarandro. Memasan Sodemagin Balapur to any Mirate, Tortur Dakshin, Padanam Karagat, Ayatanula, Antaman, Rajaseve, Dimsanda, was Talabadi, Obutumium Danoa, Lanka Vilavai, Atang America Vilavai, and Koda de Patta. Ketor then. අපි ගියමු මේ අපේ HSBC එකේ වැඩ කරනවා වැඩ කරන අයට පරිගණක තාක්ෂණය උපයෝග කරන කටයුතු කරනවා නමුත් ඒ රටේ වැඩ කරන වෙලාවට මෙහෙ වැඩ කරනකොට මේ කාන්තාවන්ට වැඩ කරන්න බෑ අපහසුතාවයක් තියෙනවා මේවා පදනම් කරගෙන මේවා කල්පනා කරලා තමයි අපේ අමාත්‍යතුමා විසින් මේ පනත ඉදිරිපත් කරන මම මේ උදාහරණයක් විතරයි ගත්තේ ඉදිරිපත් කරන්න විශේෂ අවස්ථාවක් කරගත්තේ ඒ වගේම ශ්‍රී ලංකාවේ මිලියන 22ක් පමණ වෙන ජනගහනය කාන්තා ජනගහනය ඔබතුමිය සඳහන් කරා වගේම 151ක් වෙනවා නමුත් ශ්‍රම වේලද පොළට දායකත්වයේ සපෙන්න කාන්තා ශ්‍රම බලකාය සහභාගීත්වය 134ක් වගේ ප්‍රමාණයක් මෙම ශ්‍රම වේලද පොළට කාන්තා සහභාගීත්වය අඩුවීම සඳහා හේතු රාශිය බලපාලා තියෙනවා මේ හේතු වල ප්‍රධාන හේතුවක් තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන කම්කරු නීතිය එතකොට මේ නීතිය නිසා අපේ කාන්තාවන්ට බලවත් අසාධාරණයක් වෙනවා ඒගෙන විශේෂ අවධානයක් පෙරව අමාත්‍යතුමත් අපේ අමාත්‍යංශයේ නිලධාරි මහත්මයා කම්කරු කොමසාර ජෙනරාල්තුමත් සාකච්ඡා කළා තමයි
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 8ක් එකතු වුණා කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමියගේ වේලාවත් ඔබට ලැබුණා
බොහොම ස්තුතියි ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ සේවය කරන සේවකයන්ගේ සේවා තත්ත්වය හා කොන්දේසි තීරණය කරන ප්‍රධාන 52ක් ක්‍රියාත්මක වෙනවා සේවා තත්ත්වයන් හා කොන්දේසි කියලා කියන්නේ සේවකයන් වැඩ කරන පැය ගන්න අතිකාල සේවකයන් වැටු අතිකාල ගෙයීම් රාත්‍රි සේවයේ යෙදවීම සඳහා වෙනි කාරණාවයි 1941 පැන වූ පරිපාලක සභා ආඥා පනතේ 1954 සාප්පුහා කාර්යාල පනතත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා තත්ත්වයන්ට හා කොන්දේසි වලට අදාළ පනත් ඒකයි මම කිව්වේ කලින් සඳහන් කරපු 1956 අංක 47 දරන පනතත් ඔබතුමිය සඳහන් කර විදියට අර තරුණහාය තරුණ ස්ත්‍රීන් තරුණ හා ළමුන් සේවයේදී පනතත් මේක දෙකක් කියන එක මම පැහැදිලි කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. පරිපාලක සභා පනතින් ආවරණය වෙන්නේ කර්මාන්ත ශාලාවක හෝ යම් කාර්මික ව්‍යාපාරයක සේවය කරන කාන්තාවන් මෙම කාන්තාවන්ට යම් යම් කොන්දේසි වලට යටත්ව රාත්‍රී සේවයේ යෙදීමට අවස්ථාව තියෙනවා. නමුත් සාප්පුවක හෝ කාර්යාලයක වැඩ කරන කාන්තා සේවිකාවකට සාමාන්‍ය වැඩ කරන්න නීතියෙන් අවසර ලැබලා දීලා තියෙන්නේ රාත්‍රි 8 දක්වා පමණයි. නමුත් විශේෂ අවස්ථාන් ලෙස සලකා හෝටල් සහ ආපන ශාලා වැනි ආයතනවල රාත්‍රි 10 දක්වා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ගුවන් තොටුපළේ පිහිටි කාර්යාලවල නේවාසික හෝටල් වල සමාජ ශාලා වැනි ආයතනවල රාත්‍රි 10න් පස්සේ වැඩ කරන්න පුළුවන්. මෙවැනි ස්වභාවයේ ආයතන හැර වෙනත් කිසිම සාප්පුවක කාර්යාලක සේවය කරන කාන්තාවන් රාත්‍රිය සේවයේදීම තහනම්. ගරු මුලසර අනුරුද්ධ මන්තුමිනේ සාප්පුහා කාර්යාල පනත හඳුන්වලා දීලා තියෙන්නේ මීට අවුරුදු 70ක් විතර නේ. මේ පනත හඳුන්වලා දීලා අවුරුදු 70කට වැඩි. ඒ කාලේ රටේ තිබුණු සමාජ හා ආර්ථික අවශ්‍යතාවයන්ට අනුව මේ පනත හඳුන්වලා දීලා තිබුණත් අද වෙන විට සමාජයේ විශාල සමාජ හා ආර්ථික වෙනසකට භාජන වෙලා තියෙනවා. වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ පදනම් කරගත් ආයතන රාශියක් නගර ආශ්‍රිතව බිහි වෙලා තියෙනවා. මෙම ආයතන වල වැඩ කරන සේවකයන් ආවරණය වන්නේ සාප්පුහා කාර්යාල පනතේ ප්‍රතිපාදන වලින්. කාන්තාවන්ට මෙම ආයතන වල රැකියා අවස්ථාවන් විශාල වශයෙන් පවතිනවා. විශේෂයෙන් දැනුම් ක්‍රියාවලිය බාහිරින් සපෙන ආයතන නැත්නම් knowledge process outsourcing, ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපෙන ආයතන, business process outsourcing හා ගිණුම් පරිපාලන තාක්ෂණික කටයුතු සිදු කරන ලබන ආයතන, back office කාන්තාවන් සඳහා රැකියා අවස්ථාන් බහුලව තියෙනවා. නමුත් මෙම රැකියා කිරීමට සිදුවන්නේ විදේශ, මම මුලින් සඳහන් කරා වගේ විදේශ රටවල් වල ජාත්‍යන්තර වේලාවල් වල අනුමාන එකයි මුලින් සඳහන් කරේ. මේ නිසා බොහෝ අවස්ථාවල රාත්‍රී කාලයේ සේවය කිරීමට මෙම අංශයේ රැකියාවන් වල නියැලෙන්න සිදු වෙනවා. ඒ සඳහා අපේ රටේ සාප්පුහා කාර්යාල පනතේ කාන්තාවන් යෙදවීම සම්බන්ධව දැනට පවතින ප්‍රතිපාදන බාධාවක් වෙලා තියෙනවා. මෙම ආයතනවල සේවා යෝජකයන්ක කාන්තා සේවිකාන්වන සේවිකාවන්ව තම ආයතනවල මෙවැනි ස්වභාවයේ රැකියා සඳහා බාධා ගැනීමට මෙම ප්‍රතිපාදන නිසා අකමැති වෙලා තියෙනවා. ඒ කියන්නේ ආයතන කට්ටියත් බැඳව ගන්න බෑ, නීතිය තියෙන නිසා ඒ අය බයයි. එන්න මේ தත්ත්වය පැහැදිලි කරන්න, ඒ தත්ත්වයට ආරක්ෂාවක් ලබා දීම තමයි මේ පනත සංශෝධනය කිරීමේ ප්‍රධාන අරමුණ හැටියට අපි බලන්නේ. ශ්‍රී ලංකාව ඉහළ සාක්ෂරතාවයක් හා අධ්‍යාපනයක් සහිත පුහුණු මානව සම්පතක් හිමි රටක්, මෙම කුසලතා පූර්ණ මානව සම්පත ලෝකයේ දැනට දිනුවෙන් පවතින මෙවැනි ආකාරයේ ව්‍යාපාර සමග බද්ධ කර රට තුළට විදේශ විනිමය ගෙන ඒමට හැකියාව අප විසින්ම වැඩි කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අද වගේ විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි ආකාර රැකියා සඳහා කාන්තාවන් බඳවා ගැනීමට සේවා යෝජක අපි දිරිමත් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ වගේම මුලසර අරුඩ මන්ත්‍රීතුමනි මෙම සංශෝධනය මගේ සිදු කරන්නේ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් මෙවැනි ස්වභාව ව්‍යාපාර සඳහා කාන්තා සේවිකාවන් බඳවා ගැනීමට සාප්පුහා කාර්යාල පනතේ පවතින බාධාවන් ඉවත් කරමින්, ඒ වගේම මෙම සංශෝධනය මගින් බලාපොරොත්තු වෙනවා රාත්‍රී සේවය දෙන කාන්තාවන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම්, විවේක ගැන්වීම අදාළ කරුණු සම්බන්ධව විශේෂයෙන්ම අවශ්‍ය කටයුතු කරන්න ඒ බලය සකස් කරන්න තමයි අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ නිසා රාත්‍රී සේවය දෙන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසෙනවා. මේ ඊටාම කාලීන වැදගත් සහිත සංශෝධනයක් බව මම සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි අනිත් පැත්තෙන් බලුවම ඉහළ යන ජීවන වියදමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමටත් අපි අවශ්‍ය පියවර ගැනීමට අපි සාකච්ඡා කරගෙන යනවා. 2016 අංක 3 දරන ජාතික අවම වේතනයන් පනතේ රුපියල් 10,000ක් අවම වේතනයක් හඳුන්වා දී තිබුණු අතර ඉන්පසුව 2021 වර්ෂයේ එම පනතට අදාළව අවම වේතනය 12,500ක් දක්වා වැඩි කරනු ලැබුව අතර මේ වන විට එම අවම වේතනයද රුපියල් 5,000කින් වැඩි කිරීම හෝ එසේ කිරීමට නොහැකි වුවහොත් අංක 2016 සමාන 2016 අංක 4 දෙන සේවකයන් අයවැය සහන දීමන පනතට සංශෝධනයක් සිදු කර අයවැය දීමන රුපියල් 5,000කින් වැඩි කිරීමට පියවර ගැනීමෙන් අපි ඉන්න බව මතක් කරන්න කැමැතියි. ඒ වගේම පවතින ආර්ථික අර්බුද වලදී කාන්තා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධව විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ වගේම කාන්තා සේවිකාවන්ට අදාළව කම්කරු දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන පනත් වශයෙන් 1954 අංක 14 මේ ඉදිරිපත් කරපු පනත, ඒ වගේම 1939 අංක 32 දරන ප්‍රසූතිකාගාර ආධාර ආඥා පනත, අංක 56 අංක 47 දරන මම අර මුලින් සඳහන් කරන ලබ ස්ත්‍රීන් තරුණ හා ළමුන් සේවයේ දෙවීම පනත හා අංක 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්න කැමැති. ඒ වගේම මම මුලින් සඳහන් කරපු කාරණාවට කියන්න ඕන 1954 අංක 19 දරන සාප්පුහා කාර්යාල සේවකයන් පනත, ඒ වගේම කිසිම කාන්තාවක් පැයක විවේක කාලය ඇතුළත සේවය දිය හැකි පැය 9 කාලයක් පමණක් වන අතර පූර්ව භාග 6ට ප්‍රථමයෙන් හෝ අපර භාග 8න් පසු රාත්‍රී කාලයේ 500 වියදම් හැකිය හෝටලයක භෝජනාගාරයක නිවාසික හෝටලයක පමණක් වන අතර ඒ සඳහා අවසර ඇති අවුරුදු 18 පැවැනි කාන්තාවට පමණි. තවද සාප්පුහා කාර්යාල පනතේ 10 එක වගන්තියටද ස්ත්‍රීන් හා වයස අවුරුදු 18 අද පුද්ගලීය දේම සම්පූර්ණ වැඩිදුරටත් දිවිදාන පනවල තියෙනවා. ඉතින් මේවා තමයි අපි පහසුකම් සලසන්න මෙන්න මේ කාරණා සම්බන්ධව තමයි මේ පනත සංශෝධනය කිරීමේ විශේෂ අවස්ථාවක් කරන්නේ. ඒ වගේම ප්‍රසූතිකා ධාර කාධාර පනත අනුව ගැබ් ගැනීම හෝ ප්‍රසම අවස්ථාවේ ප්‍රතිඵලයක් වශයෙන් සෑදෙන යම් අසිරිමියක් හේතුවෙන් පමණක් කාන්තාවගේ සේවය අවසන් නොකළ යුතු බවටත් ප්‍රසූත නිවාඩු ලබා සිටින අවස්ථාවේ සේවෙන් ඉවත් කිරීමේ දැන්වීම බාර නොදිය යුතු බවටත් ප්‍රතිපාදන පවතිනවා. ස්ත්‍රීන් තරුණ අය හා ස්ත්‍රමෙන් සේවයේදී පනත යටතේ කාන්තාවන් රාත්‍රී සේවයේදීට පෙර එම කාන්තාවගේ කැමැත්ත ලැබිය යුතු අතර කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත අවශ්‍යතාවයක් ලබා දෙන්න ඕන. මේවා සම්බන්ධව බලලා තමයි මේ පනත් සංශෝධනය කරන්නේ. විශේෂයෙන්ම ජනතාවේ කාන්තාවකින් සුභ සිද්ධිය සම්බන්ධව කල්පනා කරලා බලලා. ඒ නිසා විශේෂයෙන්ම අපි කාන්තාවන් එක මිටර ගත්තේ නැතුණාට කාන්තාව වෙනුවෙන් අපි කල්පනා කරනවා. මොකද මේ එක මිටර ගත්ත සෑහෙන කාන්තාවක් මූලස්සනාරූඪ මන්ත්‍රීතුමිනි පහුගිය කාලවල තමන්ගේ ස්වාමි පුරුෂයෝ ඝාතනය කරලා විශේෂයෙන් 1983 ඉඳලා තිබිච්ච සිවිල් යුද්ධය සම්බන්ධව ගත්තම විශාල වශයෙන් කාන්තාවන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. 1971 ගත්තම විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ වගේම 1987, 88, 89 වගේ ගත්තම මේ රටේ විශාල පිරිසකට අද කාන්තාවන් තනි වෙලා තියෙනවා, අසාධාරණ වෙලා තියෙනවා. එයාට කිසිම රැකියාවක් අවස්ථාවක් නෑ. හැබැයි මේ කාන්තාවන් ගැන කතා කරන බොහෝ පිරිසක් කාන්තාවන්ට ඇති වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න නැති වීම ගැන තමයි අපි මේ කල්පනා කරලා බලන්න ඕනේ. කාන්තාවගේ සුභ සාධනය ගැන කතා කරන ගමන් අර 66,000ක් මරණ තරුණයන් විවාහ වෙලා හිටියනම් ඒ 66,000න් අඩු ගන්න 30,000ක් ඉඳලා 30,000ගේ කාන්තාව අසරණ වෙලා තියෙනවා. තම වැඳුමම වෙලා තියෙනවා. ඒ ගැන කතා කරන්නේ. අපි ගත්තම අපි ඔබතුමිය මේ ගැන වරදවා හිටන්නේ ඔබතුම ජාතික ජනතා බලවේගේ. ඒ නිසා අපි කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරමැතිතුමා අද බලන්න කල්පනා කරලා බලන්න. එතුමාගේ දරුවා අද අසරණ වෙලා තියෙනවා. එතුමාගේ භාර්යාව අද අසරණ වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ කාන්තාවන් ගැන කියනවා පළවෙනි අවස්ථාව දෙන්න ඕන. තමන් හදපු පක්ෂයේ නායකයන් ඒ නෝන අසරණ වෙලා තියෙනවා. ඒ නෝන ගැන කවුරුත් බලන්නේ නැත්නම් අනිත් කාන්තාවන් ගැන මොන ආකාරයට බලයිද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේක සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. සමාජයේ කතිකාවට ලක් වෙලා තියෙනවා. ඒ වගේම සමහරට 1988 පස්සේ ඒක වකවානුව පැවති රජයනුත් මම ඝාතනය සිද්ධ වුණා. ඒ ඝාතනය සිද්ධ වුණා. ඒ අවස්ථාවේ විශාල වශයෙන් අසරණ වෙච්ච පිරිස් ඉන්නවා. ඒ අසරණ වෙච්ච කාන්තාව ගැනත් අපි කල්පනා කරලා පල්ල යම් සහන ලබා දිය යුතුයයි කියන එක මම අගේ ගරු අමාත්‍යවගේ අවධානයට යොමු කරන්න කැමතියි. අපි මේ සාකච්ඡාවට භාජනය කරේ නැතුණාට දේශපාලන වේදිකාවට විතරක් මේවා කතා කරන්න වැඩක් නැහැ. පාර්ලිමේන්තුවට කතා කරන්න වැඩක් නැහැ. අපි සියලු දෙනාම සාකච්ඡා කරලා ඒ අසරණ වෙච්ච පිරිස්කම මම හිතන්නේ පක්ෂ විපක්ෂ දෙපැත්තම මේ යෝජනාවට එකඟ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ අය අසරණ වෙලා ඉන්නවා. ඒ ගැනත් අපි කල්පනා කරන්න ඕන කාලය එළඹිලා තියෙනවා. ඒ වගේම අද මේ පාර්ලිමේන්තුව ගත්තම මම දන්නවා බලවත්ම අසාධාරණුනේ විපක්ෂය. බලවත්ම අසාධාරණ විපක්ෂය. විපක්ෂය මේ සම්බන්ධ අදහස් දක්වන විශාල පිරිසක් හිටියා. විශාල පිරිසක් හිටියා. ඔබතුමිය ඇතුළේ ඔබතුමියටත් වෙලා අඩු කරලා. විපක්ෂය කාලෙන් හැටියට. ඔබතුමියටත් විශාල කාන්තාවක් හිටියා. ඔබතුමියටත් විශාල අසාධාරණයක් වුණා. මේ බලනකොට මොකද විශාල කාලයක් අද හැමදාම මේක අද වෙන දෙයක් නෙවෙයි හැමදාම වෙන දෙයක්. මම කතානායකතුමාගේ අවධානයට යොමු කරනවා. මේක පාලනය කරන වැඩසටහන 9:30ට පටන් ගත්තනම් ප්‍රශ්න ඇසීමේ කාලය 10:30ට අවසන් කරන්න ඕනේ. ප්‍රශ්න දෙකයි දැහුව දෙකෙන් නවත්තන්න ඕනේ. මේක එක දවසක් දෙකක් ගත්ත නැවතුණා. 27:02 ප්‍රශ්න තිබුණා යම් නිශ්චිත දුන්නම් මේ ප්‍රශ්නේ මොකද්ද කියන එක කිව්වොත් මෙතෙක් ඉතිහාසයේ අපි දැක්ක සම්ප්‍රදායකයි. ප්‍රශ්නේ ලියලා දෙනවා 27:02. හැබැයි මේ ප්‍රශ්නේ විතරයි කියවන්නේ. ඒකට පැහැදිලි කිරීම කියුවේ නැහැ කේබී රත්නායක මැතිතුමාගේ වකවානුවේ. මම හිටියා මේ පාර්ලිමේන්තුවේ 1994 2000. එතකොට ඒ ප්‍රශ්නේ විතරයි කතා කරන්නේ. ඉන්පස්සේ විජේමු ලොකුබණ්ඩාර මැතිතුමා හිටියා. තමල් රාජපක්ෂ මැතිතුමා හිටියා. ගරු කතානායකතුමාලත් මම මේ අවස්ථාවේ බොහොම අභියාචනාත්මකව ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුව නාස්ති කරන්න එපා. කාලයේ දවසකට විශාල ඊදමක් දරනවා. ඒව හරියට පාලනය කරන්න එතුමා කරුණික වැඩි. ඒකයි මට පේන්නේ එතුමාගේ කරුණාවන්ත භාවයේ අනිසි ලෙස ප්‍රයෝජනට ගන්න බව පේනවා. එතෙන්දී පක්ෂ විපක්ෂ දෙපැත්තෙම අයට මේක බලවත් අසාධාරණයක් වෙනවා. අපි දන්නවා මේ සම්බන්ධව කතා කරනකොට තියෙනවා. දෙවෙනි කාරණාව තමයි දැන් අපි ඔබතුමියන්ට අපි දැක්කා හැම පක්ෂෙම එක්සත් ජාතික පක්ෂයේ මැයිදිනේට බස් අරගෙන විශාල ජනතාවක් ඔබතුමියලා සමාන ජාතික ජන බලවේගය සමාවෙන්න මේ ඔබතුමිය කිව්වා සමාන ජාතික ජන බලවේගය ආවා බස් වලින් ආවා. ඒ වගේම පොදු ජන පෙරමුණේ බස් වලින් ආවා. හැබැයි දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා බස් එකේ නේ මෝටර්සයිකල් එක ගන්න තෙල් ටික තිබුණේ. තෙල් ටික දෙන්නේ මෝටර්සයිකලයකට. දරුවා පාසලට රේන්න මෝටර්සයිකලට තෙල් ටික තිබුණේ. ඉතින් මෙහෙම අවස්ථාවල අපි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනක අදත් මම ඒක කියන්න ඕන. අපි ආව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ගිවිසුම අනුව අපි එකතු වෙලා අපි ඡන්ද කරේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මතක් කරනවා මේ වෙලාවේ මේ බීච මේ වෙලාවේ අරගලයේ වෙලාවේ මේක බාර ගන්න කෙනෙක් කවුරුවත් හිටියේ නැහැ. කිසිම කෙනෙක් බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඉතින් මේ අවස්ථාවේ අපේ ජනාධිපතිතුමා තනි මන්ත්‍රීවරයෙක් හැටියට වර්තමාන ජනාධිපතිතුමා මේක බාර අරගෙන මොන ක්‍රමයෙන් හරි මේක අපි කියනකොට නොඑකාක විවේචන දෙන්න පුළුවන් වැඩක් කරනකොට ඕනම දෙයක් ඕනම කෙනෙක්ව ගෙදරකුණත් ඒ ප්‍රශ්නයක් තියෙන 100ට 100ක් කරොත් ඔය දොස් කියන දෙකක් හරි තියෙනවා. ඒක සාමාන්‍ය මේ පාර්ලිමේන්තුවේ අපි ගත්තම දැන් අපි උදාහරණයක් හෙට ගත්තම ඕනම දෙයකට මොනවා හරි කරාම හොඳ චේතනාවෙන් කරාම ඒක 100ට දෙකක් හරි වරදක් වෙන්නන්න තියෙනවා. හැබැයි කරපු හොඳ 98 ගැන කතා කරන්නේ නැහැ. දැන් අපි ඔය කියන දැන් ඔය රැස්වීම අපි දන්නවා ගම්වල රැස්වීම් තියන්න වාහනවල යන තෙල් කොහෙන්ද. ඊළඟට මේ දවස්වල පුදුම රස්නයක් තියෙන්නේ. පුදුමාකාර රස්නයක් තියෙන්නේ. ෆෑන් එකක් නැතුව කරු අත්වල මන්තුවල ෆෑන් එකක් නැතුව පාවිච්චි කරනවා. විදුලිය පැය 12ක් කැපුවා. පැය 12ක් විදුලිය කැපුවා. එහෙම කාලයක් අපි ගත කරා. ඊළඟට අපි මේ කොළඹ ඇතුළු නාගරික සමාජය ගත්තම ගෑස් වලින් තමයි උයන්න පියන්න සියල්ල කටයුතු කරන්නේ. දොඩ සියල්ල කටයුතු කරන ගෑස් වලින්. අපි ගෑස් නැතුව කොයිතරම් දුක් විඳද? අපි ගෑස් නැතුව කොයිතරම් දුක් විඳද? එතකොට අපේ ගම්වල නම් ඒකත් දැන් හුරු වෙලා තියෙනවා. මේ රටේ ක්‍රමයේ හැටියට විලාසිතාව හැටියට ගෑස් ලිපක් දැන් අමතරව හරි තියෙනවා. ඒක ගොඩක් ගම්වල පාවිච්චි කරන්නේ අපේ රංජිත් බණ්ඩාර මහත්තයා දන්නවා. අපේ ගම්වල දර ලිප තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අර දැන් හදිසියක් වුණාම අමුත් එක්කාම ඉක්මනට තේකක් හදාගන්න තමයි ස්ටෑන්ඩ් බයි ගෑස් ලිපක් තියන් ඉන්නේ. දර බිම්බ බිම්බ ලිප බිම්බ බිම්බ ඉන්න නෙවෙයි හදිසියක් ගත නැත්නම් කරන්ට් එක ගහන්නේ. ඉතින් අපිට විදුලිය නැත්නම් අපි විවිධ දුක් විඳින්න. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මොන අභියෝගාවක් ඒ අභියෝගවලට මුහුණ දීලා ඒ ජයග්‍රහණය කළා අධිකරු ජනාධිපතිතුමා මේ මට්ටමට සකස් කළා. දැන් මම දැක්කා අපි දැක්කා පහුගිය දාලා රූපවාහිනී නාලිකාවක අපි දැක්කා එක් නායකයෙක් වැඩසටහනක් කියනවා. දැන් මේ වැල් පාලමේ මගට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අරන් යන්න ඕන එතනින් එහාට IMF වැඩ පිළිවෙල කිසිම ආකාර විවේචනයක් නැහැ. ඒව ඉස්සරහට යන්න ඕන. දැන් බලනකොට අපි සතුටු වෙන එක පැත්තකින් අර හැම තිස්සෙම විවේචනාත්මකව දැකපු දේවල් දැන් ජනාධිපතිතුමා නැත්තම් ජාතික පක්ෂය නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තම් මේ අවුරුදු 76ක් කරපු ආණ්ඩුවල කරපු විවේචන පැත්තකින් තියලා මේවට අනුගත වෙමින් දැන් සාකච්ඡාවට භාජනය කිරීම අදහස් ප්‍රකාශ කිරීම ගැන අපි එක පැත්තකින් සතුටු වෙනවා කියන එක මතක් කරන්න. ඉතින් නිකන් කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ. දැන් අපි දැන් ගැහුවන් සමහර කතා කියන්නේ
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
බොහොම ස්තුතියි මැතිනි. අපි ස්තුතිවන්ත වෙනවා. අපි දැක්කම අපේ ජාතික ජන බලවේගයේ කාන්තා නියෝජනය කරන මන්ත්‍රීතුමිය පමණයි අද අපි කාගෙන් හරි අනුන්ගෙන් ඉල්ලගෙන සාරියන්ද කියන්නේ නැත්තේ. අපි ඒක සන්තෝෂ වෙනවා. එහෙම නැත්නම් අනුන්ගෙන් ඉල්ලගෙන පර්ස් එක අරන් ආවේ නැහැ කියන එක කියන්නේ තුමිය පමණයි. එක හුඟක් අය කියන්නේ මට කලිස්සම කාගුරු හැල දුන්නා යාළුවෙක් දුන්නා මගෝ මගුල් ගෙදරට ආම තෙල් ටික ගහලා දුන්නා. ඉතින් බලන අර කාන්ත අභිමානයක් හැටියට ජාතික ජන බලවේගය නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමිය පමණයි. මං කාගෙන්වත් සාරි ඉල්ලගෙන නැහැ. මං කාගෙන්වත් තවත් මොනා හරි ආභරණ ඉල්ලගෙන ඇන්දේ නැහැ. කියන එක එතුමියට ආඩම්බරයක්ද එතුමියට ගෞරවයක්ද කියනවා. අනේ තමගේ නම කියන්නේ මමගේ මගුල් ගෙදරට ගියාම මට තෙල් ටික ගහලා දුන්නා. මම මල ගෙදරට ගියාම මල ගෙදර ඇත්ත තමයි තෙල් ටික ගහලා දෙන්නේ. මම මල ගෙදර ගියාම කන්න දීලා මේ මරණෙ දියෙද්දි හාල් පොළ බඩු ටිකුත් පටවලා දුන්නා කියන. ඉතින් මේවා සම්ප්‍රප්පලාප. මෙයා බොරු. ඒ නිසා මේ මවලා කියලා ජනතාව මුලා කරන්න උත්සාහ කරන එක ගැන කනගාටුව පළ කරන්න ඕන. ඒ වගේම අපේ අමාත්‍යාංශය හැටියට නොඑක් විවේචනාවක් දැන් විශාල පිරිසක් ඊශ්‍රායල්ට යනවා. ඒ වගේ විවිධ රටවලට යනවා. ගරු අමාත්‍යතුමා ඒ ගැන මහන්සි වෙලා නොඑක් සාකච්ඡා කරලා කොරියාවේ ඊශ්‍රායල් සමග්නේ දැන් යුරෝපීය රටවල් එක්ක පවා ඒ ගනුදෙනු කරමින් විශාල ප්‍රමාණය යවනවා. ඉතින් මේ ඊශ්‍රායල් යනකොට කොයිතරම් මේ සභාවේ අපිට විවේචන ලක් වුණාද? මේ සභාවේ එතකොට කණ්ඩායම හැටියට කොච්චර අපිට විවේචන ලක් කරාද? හැබැයි ඒත් එක්කම බලනකොට අනිත් පැත්තෙන් ගත්තම විශාල පිරිසක් අපේ කාර්යාලවලට එනවා. ගරු මැති ඇමතුමාල් හම්බ වෙන්න එනවා. අපිට ඊශ්‍රායල්ට යවන්න තව ටිකක් යවන්න දෙන්න යන්න දෙන්න යන්න දෙන්න කියනවා. දැන් ඒ තුලින් අපිට විදේශ විනිමය අපිට ලැබෙනවා මේ වෙලේට බිලියන 10කට වඩා. 2001 වර්ෂයේ
අවසන් කරන කර්මාන්ත
මැද භාගයේ ඉඳලා මේ වෙනකොට බිලියන 10කට වඩා විදේශ මුදල් අපිට යවලා දෙනවා. ඒ ජනතාවට අපේ ස්තුතිය ගෞරවය පළ කරමින් මේ අවස්ථාව ලබා දුන ඔබතුමීට ස්තුතිවන්ත භාවය පළ කරමින් මම කියනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.